සනා මැතුමාගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි,
වයස පිළිබඳ වෙනම විභාග කරමු.
වටිනාකම නොදන්න මිල පමණක් දන්න පාලකයන්ගේ මීට වඩා බලාපොරොත්තු වෙන්න ඕනේ. ඔවුන් මේ වගේ වටිනාකම් දන්නේ නැහැ. හැබැයි ඔවුන් ඒ වගේ රුපියල් සත ප්‍රමාණය දන්නවා. ඒකයි මේ අර්බුදේ මතුවලා තිබෙන්නේ. එනිසා තැපැල් කන්තෝරුවේ තියෙන ඓතිහාසික වටිනාකමයි රුපියල් සතයි අතර තියෙන වෙනස පාලකයන් තේරුම් ගන්න. බොහොම ඉස්සුති ගරු කතානායකතුමනි, වයඹ තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු සම්බන්ධව මතුවී ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. ගරු එමතුමත් ඉන්නවා. වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට තෙවන වසර අධ්‍යයන කටයුතු සැදෑරීම සඳහා අනිවාර්ය වශයෙන් සමස්ත GPA අගය දෙකට වඩා වැඩි විය යුතු බවට කොන්දේසියක් පනවා තිබීම හේතුවෙන් සිසුන් රැසකට අසාධාරණ සිදුවී ඇති බව වාර්තා වනවා. ගරු කතානායකතුමනි, විශ්වවිද්‍යාලවල පාලක මණ්ඩලයන්ට පීඨ සභාවන්ට එම විශ්වවිද්‍යාලවල පාඨමාලා පවත්වාගෙන යන්නත් ඒ පාඨමාලාවලට ලකුණු ලබා දීම උසස් වීමේ කොමද කියලා ස්වාධීනව ගන්න තියෙන අයිතිය, තීන්දු ගන්න තියෙන අයිතිය පිළිගනිමින් තමයි මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව දේශපාලන අධිකාරීන් විසින් විශ්වවිද්‍යාලවල ප්‍රමිතීන් තීරණය කරන්න ඕන කියන අදහසින් නෙවෙයි. නමුත් යම් පීඨ මණ්ඩලයක් විසින් හෝ පාලක සභාවක් විසින් ගනු ලබන තීන්දු තීරණවලින් දරුවන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳ මතු කිරීම අරමුණ විතරයි මට තිබෙන්නේ. එසේ නැතුව විශ්වවිද්‍යාල පීඨවල පාලන අධිකාරීන්ට දේශපාලන මැදිහත් වීමේ අරමුණක් සහිතව මම ඉදිරිපත් කරන්නේ. මෙම GPA අගය මැනීම සිදු කරනු ලබන්නේ පළමු වසර සමාසික දෙකක් දෙවන වසර පළමු සමාසිකයක් යන සමාසික හය තුළ සිසුන්ගේ ප්‍රතිඵල මත GPA අගය 2+ තිබීම, ඒ කියන්නේ 2+ තිබීම පදනම් කරගනිමින්. තවද සමාසිකයන් සමත් වීම සඳහා අවසන් විභාගයේ සමත් වීමට අමතරව අඛණ්ඩ ඇගීම් සමත් වීමට අනිවාර්ය කර තිබෙනවා. මේ අනුව යම් සිසුවෙකු අවසන් විභාගයේ සමත් වීමට ලකුණු ලබා ගත්තද අඛණ්ඩ ඇගීම් පරීක්ෂණ අසමත් වීම මගින් මෙම සමාසිකය අසමත් විය හැකි. මෙම තත්ත්වයක් මත වෙලා තිබෙනවා. ඒ අනුව 2018-2019 වසර, ඒ කියන්නේ හතර මෙම පීඨය සඳහා බඳවාගෙන ලැබුණු හතරවෙනි කණ්ඩායම සිසුන් 161කින් සිසුන් 43ක් ප්‍රමාණයක් මෙම ගැටලුව නිසා අසමත් වී තිබෙනවා. ඒ කියන්නේ බැඩ්මිස් වෙලා තිබෙනවා. ඒ පීඨයේ ඒ වසරේ ගත්තොත් 126කට ආසන්න ප්‍රමාණයක්. ඒ කිසිත්ම මම හිතන්නේ අපේ රටේ සාමාන්‍ය පීඨවල ඇති වෙන තත්ත්වයක් නොවේ. 2019-2020 වසර කණ්ඩායමේ, ඒ කියන්නේ පස්වෙනි කණ්ඩායම බැලුවොත් සමස්ත සිසුන් 240කට ආසන්න ප්‍රමාණයෙන් සිසුන් 74ක් අසමත් වී ඇති බව වාර්තා වෙනවා. ඒ ආසන්න වශයෙන් ගත්තොත් 130 ඉක්මවන අගය. එමෙන්ම එපමණක් නොව 2018-2019 වසර කණ්ඩායමේ දෙවන වර විභාගයට පෙනී සිටි අසමත් සිසුන් ප්‍රමාණය 7ක් වීම නිසා එම වසරේ අසමත් සිසුන් සංඛ්‍යාව 81ක් වී තිබෙනවා. ඒ නිසා 240ක් වැනි කණ්ඩායමකකින් 81ක් පමණ අසමත්භාවයට පත් වීම එක ටිකක් සාමාන්‍ය විශ්වවිද්‍යාලවල තත් වෙන වෙන බව පේනවා. එලෙස වරක් ප්‍රතිඵල නිකුත් කිරීමේදී වැරදීමකින්, ඒ විතරක් නෙවෙයි, වැරදීමකින් අවසන් විභාගයට පුහුණු දුන් සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්ිටුව ඇති අතර විභාගය සඳහා මුහුණු නොදුන් පිරිසකගේ ප්‍රතිඵල ලැබී තිබෙන බවට සිසුන් පවසනවා. ලියපු අයගේ ප්‍රතිඵල නෙවෙයි, ලියපු නැති අයට ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. මේ පිළිබඳව පාලකන අධිකාරිය දැනුවත් කළ පසුව තුන්වන වසර අධ්‍යයන කටයුතු හදාරමින් සිටි සිසුන් 29 දෙනෙකුගේ නම් වසර අධ්‍යයන කටයුතු සැදෑරීමට නොහැකි වීම සිසුන් ලෙස නම් කර ඇති බව ප්‍රකාශ වෙනවා. මේ හේතුවෙන් දැනට සිසුන් 15කට වැඩි පිරිසක් උපාධිය සම්පූර්ණ කිරීමෙන් ඉවත්ව විශ්වවිද්‍යාලය හැරගොස් ඇති බව වාර්තා වෙනවා. මේ තත්ත්වය තුළ මේ කරුණුවලට එමතුමා පිළිතුරු ලබා දෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙම අසාධාරණ අධ්‍යයන කොන්දේසි හේතුවෙන් සිසුන් බරපතල පීඩාවට ලක්වෙමින් තිබෙනවාද මේ තත්ත්වය निराකරණය කිරීම සඳහා ගරු එමතුමා විසින් ගන්න ලබන පියවර කුමක්ද කියලා. ගරු එමතුමනි, ඔබතුමාත් අපිත් කවුරුත් දන්නවා ඒ ලෙවල් ප්‍රතිඵල පමා වීම, විශ්වවිද්‍යාලට බද කාලය පමා වීම ආදීත විශාල ලෙස මේ උපාධියක් ලබා ගැනීම සඳහා වයසගත වෙමින් තිබෙනවා. හැබැයි නැවත විශ්වවිද්‍යාල ඇතුළෙත් වසර කීපයක් බැච්මිස් වීම හරහා ඔවුන්ගේ කාලය මේ ගත වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මම ගරු එමතුමන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු අනුසානක මැතිතුමාන්ට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. 27-2 එතුමා අද යොමු කළ තිබෙන ප්‍රශ්නය කාලීනව වැදගත්. ඒ වගේම මම හිතන්නේ වචන 150කට වඩා අඩුයි. ඉතාම සරලයි ප්‍රශ්න පිටාම පැහැදිලි. ඉතින් ඒ ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පිළිබඳව මට ඊයේ පස්වරුවේ තමයි දැනගන්න ලැබුණේ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිතුරු එවලා තිනවා. මම ඒ පිළිතුර කියවනවා. ඊට අතිරේක වශයෙන් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දෙනවා. තවදුරටත් මේක පරීක්ෂණය කළා හිටන් මෙවැනි සිදුවීම් සිදු නොවෙන්න සහ අනාගතයේ ගතෙහි ක්‍රියාමාර්ගය අපිට දැනුම් දෙන්නයි කියලා. ගරු කථානායකතුමනි, මට එවලා තියෙන පිරිතුර අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සියලුම තාක්ෂණ විෂය ධාරාව යටතේ උපාධි පිරිනමු ලබන විශ්වවිද්‍යාල තාක්ෂණ විෂය ධාරාව යටතේ පිරිනමු ලබන උපාධි වැඩසටහන්වල කාර්ය සාධනය ඇගැයීම පිළිබඳ මාර්ගෝපදේශය අනුගමනය කරන ලෙස උපදෙස් දී ඇත. එම මාර්ගෝපදේශය මගින් විශ්වවිද්‍යාල තාක්ෂණ විෂය ධාරාව යටතේ පිරිනමු ලබන උපාධි සැලසුම් කිරීමේදී උපාධියේ ගුණාත්මක බව රැකීම හා සිසුන්ට අසාධාරණයක් නොවන අයුරින් අනුමත වී ඇත. වයඹ විශ්වවිද්‍යාලය විසින් ද ඉහතකී මාර්ගෝපදේශ අනුගමනය කර තාක්ෂණ පීඨය විසින් සකසා ඇති අතුරු ව්‍යවස්ථාව අනුව තුන්වන වසරේ ලියාපදිංචි අවශ්‍ය සුසුකම් පරීක්ෂා කිරීමේ පොදු නිර්ණායක අනුව කටයුතු කර ඇත. මෙහිදී සුසුන්ගේ දෙවන වසර පළමු මාසිකය අවසානයේ සමුචිත ශ්‍රේණියේ ලකුණු සාමාන්‍ය ගණනය කිරීමෙන් පස්වන කණ්ඩායමේ 2021-22 අධ්‍යයන වර්ෂයට අදාළ තුන්වන වසරේ ලියාපදිංචි සුසුකම් ලැබූ සුසුන්ගේ ලැයිස්තුව සකසා ඇති බව වාර්තා කර ඇත. තුන්වන වසරේ ලියාපදිංචි සුසුකම් ලැබූ සිසුන්ගේ ලැයිස්තුව මුල්වරට 23/9 පස්වන දින නිකුත් කර ඇති අතර සිසුන්ගේ දෙවන වසර පළමු මාසිකයේ අවසානයේ සමුචිත ශ්‍රේණියේ ලකුණු සාමාන්‍ය ගණනය කිරීමේ දෝෂයක් නිරීක්ෂණය කර ඔබතුමා කිව්ව එක හරි. දෝෂයක් නිරීක්ෂණය කර ඒ නිවැරදි කොට 23/9/12 දින සුසුකම් ලැබූ සිසුන්ගේ ලැයිස්තුව නැවත නිකුත් කර ඇත. පළමු ලැයිස්තුව අනුව සුසුකම් නොලැබූ සිසුන් 52ක් වූ අතර නිවැරදි කර ලැයිස්තුව අනුව තවත් සිසුන් 29 දෙනෙකු. ඒට එකතු වී සුසුකම් නොලැබූ සිසුන් සංඛ්‍යාව 81ක් වී ඇත. කෙසේ වෙතත් සිසුන්ගේ ප්‍රතිඵල සැකසීමේදී හා නිකුත් කිරීමේදී කිසිදු අඩුවක් සිදුවී නොමැති අතර සමුචිත ශ්‍රේණියේ ලකුණු සාමාන්‍ය ගණනය කිරීමේදී ඇති වූ සංඛ්‍යාත්මක ගණිත වරදක් සිදු වෙලා තියෙනවා. එය නිවැරදි කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. මෙම මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් වයඹ විශ්වවිද්‍යාලය විසින් ලබා දී ඇති අතර එම වාර්තාව මගින් සිසුන්ට අදාළව ඉහතකී මාර්ගෝපදේශය අනුගමනය කිරීම පමණක් සිදුවී ඇති බව සහ සිසුන්ගේ අධ්‍යයන හෝ ශ්‍රේණි වාර්තා දුර්වල වීමට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සහභාගී නොවීම සහ දෙවන පැවරුම නිසි පරිදි නොකිරීම වයඹ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණය කර ඇති බව දන්වා ඇත. මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තාක්ෂණ විෂය ධාරාව අදාළ ස්ථාවර කමිටුවේදීද සාකච්ඡා කෙරුණු අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද තාක්ෂණ විෂය ධාරාව යටතේ පිරිනමුන් ලබන උපාධි වැඩසටහන්වල කාර්ය සාධනය ඇගැයීම පිළිබඳ මාර්ගෝපදේශය තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක කර ලෙස උපදෙස් ලබා දී ඇත. 2. ඉහත තුන්වන වසරේ ලියාපදිංචි සුසුකම් නොලැබූ සිසුන්හට ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළමු හා දෙවන වසරවල පළමු මාසිකයේ විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන අතර විශ්වවිද්‍යාලයට අනුව එම සිසුන් විභාගයට නැවත පෙනී සිටීමට ඉල්ලුම් කර ඇත. එම සිසුන් නියමිත සුසුකම් සපුරාලීමෙන් පසු කනිෂ්ඨ කණ්ඩායම සමග තුන්වන වසරේ අධ්‍යයන කටයුතු සඳහා ලියාපදිංචි සුසුකම් ලැබිය හැකි. ඔබතුමා කිව්ව එක හරි. විභාග ප්‍රතිඵල COVID-19 සහ අනිකුත් හේතු නිසා ප්‍රමාද වීම නිසා වසරක් කමාර දෙකක් පමණ ප්‍රමාද වෙලා තිනවා. ඒ පස්සේ ආපහු විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ අර GPA ප්ලස් එක ඒගොල්ලෝ දෙන නිර්ණායකය නොමැති වීම නිසා ආපහු ප්‍රශ්නයකට මැදි වෙලා තිනවා. ඉතින් මම හිතන්නේ ඒකෙන් ඉතාම අසාධාරණයක් වෙනවා මේ උපාධි අපේක්ෂකෙන්ට. මම මේ පිළිබඳව ඔබතුමාට සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන තොරතුරු ලබා දෙන්නම්. ඔව් විශ්වවිද්‍යාලය ගැන
ගරු අධ්‍යාපනතුමනි ස්තුතියි අවස්ථාව ලබා දීම ගැන. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විශේෂඥ මහාචාර්ය වසන්ත අතුකෝරාල මැතිතුමා විශ්ලේෂණය කළා තිබෙනවා 2021-22-23 මහපොළ සහ ශිෂ්‍යාධාර වෙනුවෙන් වෙන් කරපු රජයෙන් වෙන් කරපු අරමුදල් 19%කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර ලබා දීමේදී ලොකු ප්‍රමාදයක් සිදු වෙලා තිබෙනවා. මම අහන්න කැමතියි 2021, 2022, 2023 මහාචාර්ය වසන්තතු කෝරාල මැතිතුමා ප්‍රකාශ කරන ආකාරයට අවුරුදු තුනේම මහපොළ සහ ශිෂ්‍යාධාර කප්පාදුව 19% මුදල් කප්පාදුව ඉදිරියටත් ක්‍රියාත්මක කරනවද සහ ඒ කප්පාදුව මගහරවාගෙන ඒ මදිපාඩු වුණු මුදලුත් 2024 වසරේ සිසු දූ දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට කටයුතු කරනවද මම මේ කතා කරන්නේ මහපොළ ශිෂ්‍යත්වය විතරක් නෙවෙයි ශිෂ්‍යාධාරත් පිළිබඳව මේ 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 අවුරුදු තුරක මේ සිදුණු ඒ දරුවන්ට සිදුණු පාඩුව මූල්‍ය පාඩුව ආපහු ඒ දරුවන්ට ලබා දෙන්නට කටයුතු කරනවද ඒ වගේම නියමිත වේලාවට මේ ශිෂ්‍යාධාර සහ මහපොළ ලබා දෙන්නට උපදමල්ල කටයුතු කරනවා
ගරු කථානායකතුමනි සාමාන්‍යයෙන් අපේ විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ශිෂ්‍යින් සඳහා 140,000 පමණ ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය ලැබෙන විශ්වවිද්‍යාලවල මෙයින් ලක්ෂයක් පමණ මහපොළ ශිෂ්‍යාධාර සහ ශිෂ්‍යාධාර කියන කොටස් දෙකම ලබා ගන්නවා ලබා දෙනවා මෙතෙන්දී මහපොළ ශිෂ්‍යාධාර ලබා දෙන්නේ මහපොළ අරමුදලෙන් මහපොළ අරමුදලට මුදල් ලැබෙන්නේ සංවර්ධන ලොතරැයි මාර්ගයෙන් එතකොට විශේෂයෙන් කොවිඩ් 19 තුච්ච වසර දෙකක් තුල සහ ඉන්පසු ඇතුව ආර්ථික පසුබෑමත් එක්ක සංවර්ධන ලොතරැයට ආපු මුදල් ප්‍රමාණය අඩු වුණා. ඒ අවස්ථාවේදී මම මේ අවුරුද්දේ දැන් අපි ඉන්නේ දෙසැම්බර් මාසේ ජූනි දක්වාම මාස දෙකක් වම්න පහු වුණත් භාණ්ඩාගාරෙන් ඒ පිළිබඳව ප්‍රතිපාදනය කරමින් අපි ඉදිරියට ගෙනාවා. දැන් මේ වෙනකොට අපිට මාස දෙකක් විතර ඇරියස් එකක් තියෙන ඔබතුමා කියන එක ඇත්ත. ඉතින් ඒකට මතුවෙච්ච තත්ත්වය ඒක දැන් පහුගිය කාලේ නැත්ත සංවර්ධන ලොතරැයිය 20/40ක්. ඒතර සාමාන්‍යයෙන් වෙන්නේ අලවි අඩු වෙනවා. වැඩි කරපු ගමන්. ඊට පස්සේ යථා තත්ත්වෙන්නේ යම් කාලයක් ගත වෙනවා. මෙන්න මේ හේතු සලකා බලා එදා ඇතුළම් මුදලි මැත්තුමා මහපොළ වැඩසටහන ආරම්භ කළේ ඇත්තෙන්ම මහපොළක් තියලා. ඒක තමයි ඊට පස්සේ සංවර්ධන ලොතරැයි අරගෙන ගෙනාවේ. ඉතින් ඔව් මුදල් හොයාගත්තේ එහෙම පොළක් තියලා. ඉතින් ඒක නිසා දැනුත් දැන් ඉතින් අපිට අයිත් පොළට යන්න වෙලා තිනවා. ඉතින් අපේ පොඩගෙන නෑ මම යන්නේ නෑ. ඔව්. ඒක මට ඒක ගැටලුවක් නෑ. ඔව්. නෑ නෑ පොඩක් ඉන්න. ඔය මං කියන්නේ ඒ පොළ නෙමෙයි මේ මහපොළ. හරි? ඒ දෙක අතර වෙනසක් තියෙනවා. දැන් මේ මහපොළ හෙට දිනේ ආරම්භ කරන දින 7ක් පුරා පැවැත්වෙන්න ජයල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණේ ඉතින් අපේ වෙළඳැමතුමාගේ අංශයෙන් තමයි ඒ අමාත්‍යංශයට බාරව තින්නේ මහපොළ අරමුදල ශිෂ්‍යත් අරමුදල ඉතින් එතුම දැන් උන්ට මහපොළ ආයිත් පටන් ගන්න තියෙනවා අරමුදල් වැඩි කරගෙන හැබැයි එසේ වුවත් මම උත්තර දෙල ඉවර කරන්න එසේ වුවත් 2024 ට අදාළ ප්‍රතිපාදන වලින් අපි මේ ඇරියස් එකක් ගෙවාගෙන ඉස්සරහට යනවා
ඔව් විපක්ෂ නායකතුමා
ඉක්මන් කරන්න ඔබතුමත් දන්නවා ඔබතුමත් හොඳින් දන්නවා මම හිතන්නේ ඔබතුමත් මහපොළ වැඩසටහන මාතර දිස්ත්‍රික්කයට ඇතුළත් මුදලි මැතිතුමා ක්‍රියාත්මක කරන කාලේ ගිනිච්චා එතකොට ඒක ගිනිච්චේ ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගෙන නෙමෙයි මහපොළ වැඩසටහන ක්‍රියාත්මක කරේ පාසල කේන්ද්‍ර කරගෙන ඔබතුමාට මතක ඇති ඒ නිසා මම ඔබතුමාගෙන් යෝජනාවක් ඉල්ලනවා විශේෂ යෝජනා කරනවා විශේෂයෙන්ම මේ මහපොළ වැඩසටහන තිබෙන්නට ඕන ඔබතුමා යටතේ මහපොළ නැවත පටන් ගන්නවා නම් ඒ අදාළ පාසලක් කේන්ද්‍ර කරගෙන මේ මහපොළ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කමක් නැහැ ඔබතුමා දෙල්කඳ පොළටත් යන්න ඔබතුමාට ඕන වෙලාවක මෙතන තැනක් තියෙනවා ඒකත් මම කියන්න
හරි බොහොම ස්තුතියි
ඒ යෝජනා හොඳයි මං පාසල් භාවිත කරන්න එතුමාට සහයෝගය ලබා දෙන්න
ඔව් කෘෂිකර්ම එමෙතුමාගේ අමාත්‍යාංශ ප්‍රකාශනයේ ඔබතුමාගේ නිමිදේ
ගරු කථානායකතුමනි විපක්ෂ නායකතුමා ඊයේ දින අසන ලද ප්‍රශ්නයට පිළිතුරු සැපීමට මම බලාපොරොත්තු වෙන මේ සඳහා මට අමාත්‍යාංශයෙන් පිළිතුරක් ඉදිරිපත් කළා දිනන ඒ ඉදිරිපත් කරනවා එතුමහපු පළවෙනි ප්‍රශ්නයට පිළිතුර කෘෂිකර්ම අමාත්‍යවරයා එවකට මහින්දානන්ද අලුත්ගමගේ මහතාවිය එවකට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලයේ වෙත 21/4/27 දින ඉදිරිපත් කර ඇත එය සභාගත කළ හැකි යමුණු මං එක ලෙසය සභාගත කරනවා ලේකම්වරු 7 දෙනෙක් ඉඳලා තියෙනවා KDS රුවන් චන්ද්‍ර මහතා නීල් බණ්ඩාර හපුහින්න මහතා මේජර් ජනරාල් AKS පෙරේරා මහතා උදිත් කේ ජයසිංහ මහතා DML බණ්ඩාරනායක මහතා MB රෝහණ පුෂ්පකුමාර මහතා ගුණදාස සමරසිංහ මහතා දෙවැනි ප්‍රශ්නයට පිළිතුර ඔබතුමා අහපු කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදනය හා සම්බන්ධ විශේෂ විගණන වාර්තා මගින් අදාළ සුරක්ෂණයන් කල්ලිකුත් වීමට පෙර මුදල් අය කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයේ සිදුව පාඩුව සම්බන්ධයෙන් වගකීම්ට එරෙහිව නඩු පවර අයකර ගැනීමට කර ඇති නිර්දේශ අනුව මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදු කිරීමට මූලික විමර්ශන කමිටුවක් පත් කර ඇත. එකී කමිටු වාර්තාව ලදව හම අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. එසේම මුල් අවස්ථාවේදී ශාකානයන බලපත්‍රයක් රහිතව මෙම පොහොර තොගය මෙරට පැමිණි අවස්ථාවේදී ක්වින්ඩාවෝ ස්වින් බැච් ගෲප් කම්පැනි ලිමිටඩ් සමාගම වෙත මුදල් ගෙවීම වළක්වා ගැනීමට නීති ප්‍රතිවරයාගේ උපදෙස් කියන ලබාගෙන රජයේ පොහොර සමාගම් දෙක විසින් කොළඹ වාණිජ මහාධිකරණය නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව තහනම් නියෝගයක්ද ලබාගෙන ඇත. මෙම තත්ත්වය රාජතාන්ත්‍රයේ ගැටලුවක් දක්වා උග්‍ර වූ බැවින් 21/12/10 දින නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ අවසන් පූර්ව ඡේදයේ සඳහන් කරුණු අතර හතර මත පදනම්ම ක්වින්ඩාවෝ ස්වෙන් බැච් ගෲප් කම්පැනි ලිමිටඩ් සමාගම සමග පවතින ආරවුල සුහදශීලී එකඟතාවයක් මත නිරාකරණය කර ගැනීමට 21/12/31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති අතර එසේ ආරවුල නිරාකරණය කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට ඇතිවන මූල්‍ය බැඳීම මහා භාණ්ඩාගාරය විසින් දැරීමටද එම තීරණය මගින් අනුමැතිය ලැබී ඇත. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර මෙම ප්‍රසම්පාදනයේ සම්පූර්ණ වටිනාකම ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 49,479,710,000 වේ. එම ප්‍රසම්පාදනය අසාර්ථක වීම නිසා රජයේ වන්දි මුදල් මෙම ප්‍රසම්පාදනයේ මුළු වටිනාකම ඇමරිකන් ඩොලර් ඒ කියන්නේ 1,049,770,000. එම ප්‍රසම්පාදනය අසාර්ථක වීම නිසා රජයේ වන්දි මුදල් ගෙවා නැත. 22/1/3 දින කොළඹ මහාධිකරණයේදී අංක 213 ඇලඉරක් 21 ඇලඉරක් MR දර නඩුව සමතයට පත්වීමේදී ඇතිකරගෙන ඇති සමත කොන්දේසිවලට අනුව ණයවර ලිපි අංක 0.042.03.221.2.1.4.839 හා 0.042.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22.22. විසියක දින ඇති ඉන්නෝයිසියේ තොග වටනාකමින් 75% දෙවන විත්තිකරු වෙන කිණ්ඩාව සුයින් බැච් ගෲප් කම්පැනි ලිමිටඩ් සමාගම් වෙත මුදාහැරීමට සමත කොන්දේසියක් ඇතුළත් කර ඇති අතර ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 68,73,975 ගෙවා ඇත. මෙය වන්දි මුදලක් නොවන අතර එකී සමත කොන්දේසි පරිදි පළමු විත්තිකාර බැංකුවෙන් මුදාහරින ලද මුදල දෙවන විත්තිකරු විසින් මීළඟ පොහොර තොගය සඳහා හිලව් කළ යුතුය. එය සම්පූර්ණ ප්‍රසම්පාදන වටිනාකමින් 113.81 පැටවුම් වරායෙන් මෙරටට ගුවනින් නිවාතිව පොහොර සාම්පල පරීක්ෂාවේදී ශාක ව්‍යාධිජනකයින් අඩංගු වූ බවට හඳුනාගෙන ඇත. ශාක ආනන්‍ය බලපත්‍රයක් නොමැතිව මෙරට මුහුදු සීමාවට පැමිණි කාබනික පොහොර රැගත් නෞකාව මෙරට වරායට ඇතුල් කිරීමට ඉඩකඩ නොලැබී ඇති අතර අදාළ නැවේ පොහොර තොගයෙන් සාම්පල් ලබා ගැනීමක් හෝ මෙරටට ගොඩ බෑමක් සිදුවී නොමැති බැවින් රට තුළ භාවිතයට ගැනීමක් සිදුවී නොමැත. ප්‍රතිමාගේ 4 ප්‍රශ්නයට පිළිතුර කෝප් කමිටුවට කැඳවලද කියන එක මෙතෙක් මේ කණ්ඩායම් මේ සම්බන්ධව කෝප් කමිටුවට හෝ කෝපා කමිටුවට කැඳවලත් නැහැ. සම්බන්ධව අපිට අමාත්‍යාංශයට නියෝගයක් ඉදිරිපත් කළත් නැහැ. 5 ප්‍රශ්නයට පිළිතුර ඇමුණුම 2 ලෙස ඉදිරිපත් කරමි. ඒ කියන්නේ අර 21-22 කාලය තුල සිදුණු අස්වැන්න සම්බන්ධව ඒ යම් ප්‍රමාණික අඩුවීමක් තියෙනවා. මම 6 ප්‍රශ්නයට පිළිතුර 20-21, 20-22 මහකන්නේ සඳහා ඛනිජ පොටෑසියම් ක්ලෝරයිඩ් ආනයනය කර ඇති අතර එහි නිෂ්පාදකයා බෙලරුෂියන් පොටෑෂ් කම්පැනිවේ. ඒ අනුව ප්‍රභව රට කන්ට්‍රිය ෆෝර්ජින් බෙලාරුස් බවත් පැටවුම් වරාය ලිතුවේනියාවේ වරායක් බවත් 20/21/9/12 දිනති ප්‍රභව සහතිකයේ සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින් සඳහන් ව ඇත. මෙය ඛනිජමය සම්භවයක් සහිත පොහොරක් වන අතර කාබනික සඳහා කාබනික වගාව සඳහා යොදා ගැනීමට අවසර දී ඇති අවසර ඇති යෙදවුමකි. මෙට්‍රික් ටොන් 29,673.5 සඳහා ඇමරිකන් ඩොලර් 14,104,198,769.75 වැය කර ඇත. එම පොහොර 20/21/20/22 මහකන්නේ විභාග කළ ගොවින් වෙත නොමිලේ සපයා ඇත. හත්වෙනි ප්‍රශ්නයට පිළිතුර මේක ඔබතුමා අහලා තියෙන නැනෝ නයිට්‍රජන් පොහොර සම්බන්ධයෙන් මේ ගත්තු තීන්දු පිළිබඳ මේ වාර්තාව මෙතෙක් ඉදිරිපත් කොට නොමැත. අපේ ආයතන අමාත්‍යාංශයට මේ සම්බන්ධව ඉදිරිපත් වීමක් මෙතෙක් සිදු වෙලා නැත. අටවෙනි ප්‍රශ්නය, මෙවර පොහොර සහනාධාරය සඳහා වී සඳහා මූල්‍යමය සහනාධාරයක් දෙන් ලැබේ. පොහොර ලබා දෙනු නොලැබේ. එක් ගොවියෙක් සඳහා විවගා කරන හෙක්ටයාරයකට රුපියල් 15,000ක් මැගින් උපරිම හෙක්ටයාර් දෙකකට රුපියල් 30,000ක මුදලක් මූල්‍යමය සහනාධාරයක් ලෙස ගොවිජන සම්බර්ධන දෙපාර්තමේන්තුවේ විසින් ගොවින්ගේ බැංකු ගිණුම් වෙත පෝෂණය කරනු ලැබේ.
මම දන්නවා 27-2 ප්‍රශ්නය හරහා වාද විවාද කරන්න තහනම්. නමුත් මම ඔබතුමාගේත් ගරු ඇමතිතුමාගේත් අවධානය වෙත යොමු කරන්න කැමති බලන්න ගරු කතානායකතුමනි, මේකේ බරපතලකම 2019ක් 2022ක් අතර අමාත්‍යංශ ලේකම්වරු 7 දෙනෙක්, හරි මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන හපුහින්න ලේකම්තුමා, මේ කාබනික පෝර භාවිතයේ එක පාරටම යෙදවීම, ඒ කියන්නේ බතලෙගොඩ වාර්තාවට පටහැනිව, බතලෙගොඩ වාර්තාව කන්න 22ක අවුරුදු 11ක වාර්තාවක්. ඒකෙන් කියලා තිබ්බේ රසායනික පෝර සහ කාබනික පෝර මිශ්‍රණයක් දැම්මොත් හොඳම අස්වැන්න ගන්න පුළුවන්. කාබනික පෝර විතරක් දැම්මොත් 21% to 31% දක්වා අස්වැන්න අඩුවීමක් සිදු වෙනවා කියන එක. මේක හපුහින්න ලේකම්තුමා ඇතුළු තවත් නිලධාරීන් ගණනාවක් මේක එවකට ජනාධිපතිවරයාට ඉදිරිපත් කරා. ලේකම්වරු 7 දෙනෙක්. මෙන්න මේක වැදගත් කාරණාව. අනික් කාරණාව තමයි දැන් ගරු ඇමතිතුමා කියනවා මේක පිළිබඳව ඉදිරිපියවර ගන්න අමාත්‍යංශ මට්ටමින් කමිටු වාර්තාවක් සකස් වෙනවායි කියලා. අමාත්‍යංශ මට්ටමින් ගරු කතානායකතුමනි කමිටු වාර්තාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විගණකාධිපතිවරයාගේ, කියන්නේ සුදුසුකම් තියෙන විගණකාධිපති වික්‍රමරත්න මැතිතුමා, එයා ඔක්කොම සුදුසුකම් තියෙන විගණකාධිපතිවරේ කරාර මේ මඩ ගහන්න අටව ගත්ත මේ తాවකාලික විගණකාධිපතිවරෙක් නෙමෙයි. ඇයි විගණකාධිපති වාර්තාව පාවිච්චි කරලා මේ පියවර ගන්න බැරි? ඇයි තවත් අමාත්‍යංශ කමිටුවක් ක්‍රියාත්මක කරන්නේ? අනිත් එක ගරු කතානායකතුමනි, දැන් මේකේ දැන් මේ අර ඩොලර් මිලියන 6.9, එහෙම නැත්නම් ඩොලර් 169 බිලියන 1.3 ගෙවීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් මත දැම්මා. ඒක වැරදි ගරු කතානායකතුමා. ඒක සිද්ධ වුණේ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් ඒක රජය කරේ. අපි මේ ඇඟිල්ල දික් කරන්නේ චීනෙට නෙමෙයි. අපි මේ ඇඟිල්ල දික් කරන්නේ රජයේ නිලධාරින්ට, රජයේ ඇමතිවරයාට, ඒවකට කෘෂිකර්ම ඇමතිවරයාට. ඒ නිසා මේක නිකන් රාජතාන්ත්‍රික ගැටලුවක් හැටියට ඉදිරිපත් කරලා මේ සමත කොන්දේසි නෙවෙයි, මේ රටේ ජනතාවට අතිවිශාල හානියක් වුණා. එතකොට ගරු කතානායකතුමා, බරපතලම දේ මොකක්ද දන්නවද? මෙතුමාගේ කටින්ම කියනවා මේ ප්‍රශ්නය කෝප්පයකටවත් කෝපයකටවත් ගෙනල්ලා නැහැ කිය. එතකොට කෝප්පයකටවත් කෝපයකටවත් ඇයි මේ විගණන වාර්තාව අවසන් වාර්තාව? මම මේ කියන්නේ අපි එකට කියන්නේ අසූචි පෝර වංචාව කියලා. ඇයි අසූචි පෝර වංචාව ගෙනල්ලා නැත්තේ කියලා මම අහන්න කැමතියි. අනිත් එක ගරු කතානායකතුමනි, පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා රසායනික පොහොරක් මේ රටේ ගොවි ජනතාවට කාබනික පොහොර හැටියට බෙදලා දුන්නා. ඔබතුමා දන්නවද ඒකෙන් සිදු වුණ දේ? ඒ ගොවි ජනතාවගේ අතේ අත්වල හොරි දද කුෂ්ඨ ඇති වුණා. ඒක තමයි වුණේ. මහා සෞඛ්‍ය විපතක් සිද්ධ වුණා. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාගෙන්, මම මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා සැලකිල්ලට අරගෙන කරුණා කරලා ඔබතුමාට තවත් අතුරු කමිටු වාර්තා අවශ්‍ය නැහැ, අමාත්‍යංශ වාර්තා නැහැ, විගණන වාර්තාව තියෙනවා, අංග සම්පූර්ණ විගණන වාර්තාව. ඒ වගේම ගරු කථානායකතුමනි, මෙතන තියෙනවා නැනෝ පොහොර වංචාව. නැනෝ පොහොර වංචාව කියන්නේ තිබුණ මිද ඉන්දියාවේ තිබුණ මිලට වැඩිය වැඩි මුදලක් වැය කරලා මේ පොහොර ගෙන්නපු ඒ වංචාව. ඇයි ඒක ගැන තවමත් පරීක්ෂණයක් නැත්තේ කියලා මං අහන්න කැමතියි. ඇයි වැඩි මිලකට ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්නලා මේ රටේ මිනිස්සුන්ට ලොකු හානියක් කරේ, රටට හානියක් කරේ? ඒ ඇයි ඒ ඔඩිට් රිපෝට් එක තාම නැත්තේ? මොකද්ද හේතුව? මොකද්ද ප්‍රමාදය? කරුණා කරලා මම ඉල්ලීමක් කරනවා, නැනෝ පොහොර වංචාවේ ඔඩිට් රිපෝට් එකත්, ඒ වගේම සංස්කෘතික අරමුදලේ අර දෙවෙනි වාර්තාව විනිසුරුවරෙක් එක්ක කරපු වාර්තාවේ රිපෝට් එකත් මේ රටේ ජනතාවගෙන් සංගවන්නේ නැතුව සභාගත කරන්න කියලා ඉල්ලීමක්
කරනවා. උත්තර දෙනවා.
ඔව් ගරු කථානායකතුමනි, මම මේක මේ කෙටි උත්තරයක් දෙන්නම්. නැත්නම් අද මටත් මේ රැස්වීම් කීපයක් තියෙනවා. ඉන්න මේකට අවශ්‍ය නම් මං හිතන්නේ මේ වෙනම කාලයක් ගන්න එක හොඳයි කියලා හිතනවා. දැන්
වෙනම විවාදයක් ඉල්ලන්න ඕකට.
මම මේ මෙතුමා දැන් අහපු නිසා මේකට මේ පිළිතුරක් දිය යුතු වෙනවා. මේ ඔබතුමා කිව්වා ඒ සුසුම් සහිත විගණන වාර්තාව, ඒ කියන්නේ විගණනාධිපතිතුමා එවපු වාර්තාවේ නම් සඳහන් වෙලා නැහැ. කවුරුවත් දඬුවම් දෙන්න කියලා එතන තියෙන වගකීවුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඉතින් එතකොට ඊළඟට අනිත් එක තමයි ඒක සම්බන්ධව වෙනම මේ මට කිසිම දින දැනුම් දීමක් නැහැ. ඔබතුමා නිරන්තරයෙන්ම කියන්නේ මට දැනුම් දීමක් කියලා. මේක ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදියට අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමයි ඉවල තියෙන්නේ. ඉතින් මම හැම වෙලාවෙම උපදෙස් දීලා තියෙනවා මේකට ක්‍රියාත්මක වෙන්න කියලා. මම එක වෙලාවක කමිටුවකුත් මේ වෙනුවෙන් පත් කරන්න දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයේ මගේ මතක හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්ගේ නම අපේ ඇමතුමා ඉවල තියෙනවා. අධිකරණ ඇමතුමා කමිටුවක් පත් කරන්න ලෑස්ති වෙනකොට තමයි ඔබතුමා මේ ආයකයු මෙතන පාර්ලිමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන්න කියලා මම ඒකත් යවලා තියෙනවා. ඊට අතිරේකව මේ වන විට කමිටුවක් පත් කළ දෙන්නේ මේ අයම හඳුනා ගන්න. මොකද නම් වශයෙන් සඳහන් කළ නැහැ. වගකීවුත්තන්ට එරෙහිව කියලා විතරයි තියෙන්නේ. ඉතින් ඒක වගකීවුත්තන් කිව්වම කවුරුවත් නම් කළ නැහැ. කෝප් එකෙන් හරි කෝපයකින් හරි මේ විගණන වාර්තාවෙන් හරි කිසිම තැනක එහෙම නම් කිරීමක්
කළේ නැහැ.
අනිත් එක තමයි මේ නැනෝ පොහොර සම්බන්ධව වෙනම තාම අපිට වාර්තාවක් ඉදිරිපත් කළා නැහැ. ඒ වගේම මේ වන විට අල්ලස් කොමිසමෙනුත් මේ පිළිබඳව පරීක්ෂාවක් සිද්ධ වෙනවයි කියන එකක් මම කියන්නේ
ප්‍රමාණවත්. එතුමා උත්තර දෙන්න බැරිලු එකට. එතුමාට උත්තර දෙන්න බැරි. හරි. හරි. වෙන විවාදයක් ගන්න එමුතුමා. මේ දැන් මොකද්ද සව? ඔව්.
ගරු කථානායකතුමනි, බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙන්න ඔඩිට් රිපෝට් එක. මං හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. ඒකෙත් කියනවා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය ආදීෙහි වගකිව යුත්තන්ගේ සිය වගකීම පැහැර හැර ඇති බවට වැඩිදුරටත් නිරීක්ෂණය විය. එතකොට ගරු කථානායකතුමනි, මම අහපු අද පළවෙනි ප්‍රශ්නයට එතුමා දුන්න උත්තරේ එතුමාම නම සඳහන් කරා, වගකිව යුත්තගේ නම. අවමනද නම් අහන්නේ? ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එකේ වගකිව යුත්තෝ කියලා කියලා තියෙනවා. මම අහනවා දැන් ඉන්න කෘෂිකර්ම ඇමතිතුමා, අමරවීර ඇමතිතුමාගෙන්, එදා කවුද වගකිව යුත්තා? එතුමා මේ සභාවේ දැන් අද උදේ නම කිව්වා. තව මොනද වාර්තා?
හරි, බොහොම ස්තුතියි.
එළ මොන කතාවද?
දැන් කවුරුත් හඳුනගත්තනේ. හරි, මේ සභානායකතුමා දින්නට ඊමේද කටයුතු පටන් ගත්ත නම් මේ කරදරේ ඉවර වෙනවා. ඔබතුමාට අයිති නෑ නේ ගරු දයාසිරි ජයසිරි මන්තුමා? මොකද්ද පොයින්ට් එක?
ඔබ මේ 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 ඔබතුමා ඇමතිවරෙන්ද මේ 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 අසූචි පෝර ඒ කියන්නේ මේ අසූචි පෝර ඔඩිට් රිපෝට් එක
එතන පොයින්ට් එක
නෑ නෑ පොඩ්ඩක් ඉන්න
බොහොම ස්තුතියි ඒක වෙන විවාදයක් කරන් ගන්න සභානායකතුමා ඔබතුමා කටයුත්ත කරගෙන යන්න නෑ නෑ කරුණා කරලා ඔබතුමාට වෙන විවාදයක් ගන්න මේ දැන් පැයක් නාස්ති කරා මේකට පැයක් නාස්ති කරා මේකට පැයක් ඉතින් වංචාව තමයි ඉතින් ඒකට වාන්ති ඔබ ගන්න ඔබතුමා කටයුත්ත කරගෙන යන සභානායකතුමා
අපිටත් පොඩ්ඩක් අපේ මේ පිටිවස්සනුත් අහන එකට පොඩ්ඩක් ඉඩ දෙන්න. මොකද මම ඔබතුමාට මේ සම්බන්ධව ලිපියක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ
එතන පොයින්ට් එකක් නෑ කරපන්.
නෑ පොයින්ට් එක නෙමෙයි. ඉතින් මට මගේ බොතුවර මේක මතු කරලා දෙන්න.
කතා කරන්න හිතයක් නෑ.
මට කතා කරන්න ඉඩ දෙන්න එකට. දැන් ඔබතුමාට මං ඉල්ලුවා ඉල්ලීමක් කරා මේ සම්බන්ධව මේ දිවයින පුරා විදුලිය අත්විඳීම සම්බන්ධව. ඔබ මේක අපිට ඉල්ලුවා මම
විදුලිය ප්‍රශ්නයක් ගේනවා.
ඉතින් මට කතා විනාඩියක් කතා කරන්න දෙන්න. ඉතින් මේක ඉදිරිපත් කරන මට ඉඩ දෙන්න. මම මේ වරප්‍රසවස්සයන් නෙමෙයි.
එතන වර
මම නෑ පොඩ්ඩක් ඉන්න ඉතින් මට කියන්න දෙන්න.
මං
ඔබතුමාගේ වරප්‍රසවස්සයක් ඉදිරියේ
මේ කෝප වාර්තාව ඔබතුමා විසින් තමයි කෝප එකට ඇරලා තියෙන්නේ. මං කීවන්න පොඩ්ඩක් අහගෙන ඉන්න. පොඩ්ඩක් අහගෙන තරහ යන්න එපා.
කරුණා කරලා
පොඩ්ඩක් අහගෙන ඉන්න.
කාලය කල්පනා කරන්න.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 15-6 විවස්ථා ප්‍රකාරව විකටකාධිපතිවරයාගේ වාර්තාව දසවැනි කාණ්ඩය කාබඩික පොහොර බෙට්නිට්ටොන් 96 ප්‍රසභාතයේ සම්බන්ධ විශේෂ විකිරණ වාර්තාව 5 කොටස කෝප් එකට ඇරලා තියෙන ඔබතුමා. මෙතුමා කියන දන්නේ නැහැ කියලා. මොනවා ප්‍රතිවරෙන්ද?
හරි.
මොනවා ප්‍රතිවරෙන්ද?
ඔබතුමා ඔක වෙනම විවාදයක් අරගෙන කතා කරන්න. සභා නායකතුමා ඔබතුමා කාර්ය කරගෙන යන.
ගරු කතා නායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ
තත්ත්වයේ
වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත් එසේනම් කෙටි කාලීන මධ්‍යකාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා හඳුනාගත් ක්‍රියාමාර්ග කඩනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩිවීමෙන් පවතින්නේද යන්න සොයා බැලීමටත් එසේනම් මේ සඳහා ගත යුතු කෙටි කාලීන මධ්‍යකාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා හඳුනාගත් ක්‍රියාමාර්ග කඩනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2023 ඔක්තෝබර් 5 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් ස්ථාවර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාර්යක සභාවට ලබා දී ඇති කාල සීමාව 2024 මාර්තු 5 දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාවේකද?
ආයි. අද අංක 2.
මොකද එමෙතුමා කුෂිකර එමෙතුමා?
ගරු කථානායකතුමනි දැන් ප්‍රශ්න දෙකක් ඇහුවා. ඔබතුමා ප්‍රශ්න දෙකම අහන්න ඉඩ දුන්නා. මට ඒකට කෙටි හරි උත්තරයක් දෙන්නේ නැහැ. මොකද ඒක නැත්තම් මේක නොමගෑවීමක් වෙනවා. මට කිසිම නියෝගයක් මේ වෙනකන් ඇවිල්ලා නැහැ. මයික තාමත් පැහැදිලිව කියනවා. දැන් මේ කට කතා හෝ වෙනත් ඒවට ක්‍රියාත්මක වෙන්න මට පුළුවන් කමක් නැහැ. එහෙමනම් හන්තාණී ඉඩම් රුපියල් 300-150 ගත්ත ඒවා ගැන කතා කරනවා
නෙමෙයි.
මම කියන්න ගියේ කථානායකතුමනි මේ සම්බන්ධව කෝප් එකෙන් මට නිර්දේශයක් දුන්නේ නැහැ කියලා. මට දුන්නෙත් නැහැ. ඉතින් අමාත්‍යංශරය මන් දන්න පරිදි ඒවලත් නැහැ. හැබැයි මේ ආපු යෝජනාව අනුව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියට තමයි මේ දීලා තියෙන නියෝග. ඒ පැත්තෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව තමයි කමිටුපත් කළා තියෙන්නේ. මෙතන කවුරුවත් හංගන්න ඕන නැහැ. මේක කවුද වරදක් කළා තියෙන්නේ කියන එක සොයලා නීත්‍යානුකූලව ඒ අයට දඬුවම් දීම සම්බන්ධව කිසිම පැකිලීමක් නැතුව කටයුතු කරනවායි කියන එක මම කියන්න කැමතියි.
ප්‍රදීප් මුදුගොඩ මැතිතුමා දෙවන යෝජනා ඉදිරිපත් කරන්න.
ඔබ කථානායකතුමනි ප්‍රඥාබන්දු ශිෂ්‍යත් අරමුදල පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
ඔබතුමාට
අවස්ථාව දැන් විදුලි බලය පිළිබඳ ඊයේත් කතා කරා පෙරේදත් කතා කරා. මේ තවත් අවශ්‍ය නැහැ ඔකට. ඇති. ඒකට වෙන විවාදයක් ඉල්ලගන්න. බොහොම ස්තුතියි. විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාව.
පළමුවන උපලේඛනයේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂක 187 තාක්ෂණ අමාත්‍යාංශයේ ශීර්ෂක 186 සලකා බැලීම
ඉරාන් වික්‍රමරත්න
මැතිතුමා
ගරු කථානායකතුමනි
කරුණාකර ලැබතුමා
20යි
ඉස්සද්ද වෙන්න ඇමතුමා ඉස්සද්ද වෙන්න ඇමතුමා
ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි
ගරු ඇමතුමා ඉඳගත්තු නම් හොඳයි
20යි 24 විසර්ජන පනත් කෙටුම් පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින 20යි 23 12යි 12 අඟහරුවාදා විවාදයට ගැනෙන ආමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 187 සහ 186 දරණ වැය ශීර්ෂයෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. Mr. Speaker, I want to start by referring to what happened in Parliament yesterday, which I thought was an absolute disgrace. When there is a bill brought to Parliament or a proposal brought to Parliament, a government can always get it approved. Because a government, by definition, normally has a majority, and they can get it passed. But the whole point of a parliament and a debate is to hear the views of the opposition, to see what the proposals are, what the amendments are, and either to accept it or reject it before a vote in parliament is actually called. And therefore, I thought it was an absolute disgrace that process was not really followed. Because it was a very important bill. I want to mention that the Parliament Powers and Privileges Act talks about the freedom of speech and debate. In Section 3 it says there shall be freedom of speech, debate and proceeding in Parliament, and such freedom of speech, debate or proceeding shall not be liable to be impeached or for question in any court of law outside Parliament. So this is not about the freedom of an individual. It was the freedom and the privilege of the House to actually debate a very important thing. Why do I say it's important? I say it's important because the government's revenue, which was more than in the budget estimated at 3.4 billion rupees, is now estimated to come to 2.8 billion rupees. 2,851 billion rupees instead of the originally presented budget last year. And therefore it's falling down. And then in 2024, the new budget proposal says that the increase or the revenue will be ₹4,127 billion. So the difference between the actuals in 2023 and the budget for 2024 is 1,276 billion rupees. Out of this increment, more than half, 56% of the increment is coming out of VAT, which is 720 million rupees. That is why this debate was absolutely important, and it was not permitted, and it is a disgrace that it was not permitted. The International Monetary Fund, in their report on diagnostics and governance, talked about this kind of thing. The civil society in this country talked about governance diagnostics. Why? Because it's a matter of process, not about numbers and budgets. That process must be followed. That is what good governance is. And unfortunately, Mr. Speaker, you did not follow the proper process in actually permitting a debate on this subject. A debate should have been held on this subject. And see, this is what they are talking about when they are talking about governance diagnostics. අද වාද විවාදයේ තියෙන්නේ විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධනයයි තාක්ෂණ අමාත්‍යංශය පිළිබඳවයි. අවාසනාවකට ඊයේ එකතු කළ අගය පිළිබඳව බද්ද අපිට සාකච්ඡා කරන අවස්ථාව ලැබුණේ නැහැ. 20, 23, 20, 24 අතරේ ආදායම වැඩි කිරීම රුපියල් බිලියන 1276ක් වෙනවා. ඒ කියන්නේ මේ 20, 23 ලැබෙන ආදායමයි 20, 24 බජට් එකේ දාලා තියෙන ආදායමයි. ඒ කියන්නේ 145%කින් වැඩි කරගන්න ඕනේ ආදායම. ඒ 145% වැඩි කරගන්න ඕනේ ආදායමෙන් VAT එක හරහා රුපියල් බිලියන 720ක් එනවා. ඒ කියන්නේ 156%ක් එන්න ඕනේ VAT එක හරහා. නමුත් ඒකට ඊයේ මේ පාර්ලිමේන්තුවට අවස්ථාව දුන්නේ නැහැ ඒක වාද විවාද කරන්න. මෙතන පැහැදිලිව කියන්න ඕනේ ඕනෑම පනතක් ආණ්ඩුවකට ගේන්න පුළුවන්. ආණ්ඩුවක් ස්වභාවයෙන්ම ආණ්ඩුවකට බහුතරයක් තියෙනවා. ඕන පනතක් ගෙනලා අනුමත කරගන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවක් තියෙන්නේ ඒක වාද විවාද කරන්න. පාර්ලිමේන්තුවක් තියෙන්නේ විපක්ෂයට ඒ අයගේ අදහස් ඉදිරිපත් කරන්න. ආණ්ඩුවට ඒක පිළිගන්න නොපිළිගන්න හෝ නැත්තම් ඉදිරිපත් කරලා තියෙන යෝජනාව ආණ්ඩුවට පුළුවන් ප්‍රතිසංස්කරණය කරන්න. නමුත් ඒකට ඊ අවස්ථාවක් දුන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ගැටලුව ප්‍රශ්නය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළවෙනි වතාවට මේක 17 වතාවක් අපි ලංකාව ජාත්‍යන්තර අරමුදලට ගිහිල්ලා තියෙනවා. පළවෙනි වතාවට තමයි කිව්වේ ලංකාවේ කලමනාකාරීත්වය ගැන ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආර්ථික කලමනාකාරීත්වය ගැන ආසියාවේ එකම රටකටවත් ඒක කියලා නැහැ. ලංකාවට තමයි ඒක කියලා තියෙන්නේ පළවෙනි වතාවට. ඒකයි කථානායකතුමනි ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ හැම තිස්සෙම ක්‍රමවේදය අපි අනුගමනය කළ යුතුයි. රට හදන්න ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. අද කතා කරන්නේ තාක්ෂණයේ ආයෝජනය ගැන. මේ රටට ආයෝජනේ එන්නේ නැත්තේ බදු නිදහස නිසා නෙමෙයි, නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසායි. ඒ නිසා තමයි ease of doing business index එකේ ලංකාව ශ්‍රේණිගත කරලා තියෙන්නේ 99%ට විතර තමයි ශ්‍රේණිගත කරලා තියෙන්නේ. නමුත් on the enforcement of contracts, ඒ කියන්නේ ගිවිසුම්, නිතිය අනුකූල ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව රටවල් 264ට තමයි ලංකාව ශ්‍රේණිගත කරලා තියෙන්නේ. මේකයි තියෙන ගැටලුව, මේකයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා අපි රටක් හැටියට, පාර්ලිමේන්තුවක් හැටියට, ආණ්ඩුවක් හැටියට විතරක් නෙමෙයි අපි මේක තේරුම් අරගෙන මේ රට සංවර්ධනය කරන්න අපි එකට වැඩ කරන්න ඕනේ. ඒක වැඩ කරන්න නම් අපි නීති රීති අනුගමනය කරන්න ඕනේ. නීති ආධිපත්‍යයට මුල් තැන දෙන්න ඕනේ, ක්‍රමවේදයට මුල් තැන දෙන්න ඕනේ. ඒකට දුන්නේ නැත්නම් කවදාවත් ආයෝජනය එන්නේ නැහැ. කථානායකතුමනි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අවුරුදු 40කට උඩදී ලංකාවෙන් අපනයනය කරපු ප්‍රමාණය ඩොලර් බිලියන 3.5යි. ඩොලර් බිලියන අවුරුදු 40කට උඩදී. එදා බංගලාදේශය අපනයනය කළේ ඩොලර් බිලියන 3.5යි. එදා වියට්නාමය අපනයනය කළේ ඩොලර් බිලියන 3.5යි. නමුත් මේ වසරේදී බංගලාදේශය ඩොලර් බිලියන 80ක් පමණ අපනයනය කරනවා. වියට්නාමය ඩොලර් බිලියන 400කට කිට්ටු වෙනවා අපනයනයෙන්. අපි තාම දඟලනවා ඩොලර් බිලියන 3.5 ඉඳලා ඩොලර් බිලියන 12කට යන්න. මම කියන්නේ මේක එක ආණ්ඩුවක් වගකීම ගන්න ඕනේ කියලා. නමුත් මම කියන්නේ මේකයි, මේක අපි හදන්න යනවනම් මේක තේරුම් අරගෙන අද වගකීම තියෙන්නේ මේ ආණ්ඩුවට, අද වගකීම තියෙන්නේ ඔබතුමන්ලාට. ඔබතුමන්ලා හරියට තීරණ ගත්තේ නැත්නම්, ක්‍රමවේද බැලුවේ නැත්නම් ආයෝජිකයා මේ රටට එන්නේ නැහැ, බදු බලල එන්නේ නැහැ. 1977 තිබුණු වාතාවරණය වෙනස්, අද තියෙන වාතාවරණයට වැඩිය. හැම රටේම වගේ බදු සහන ලබා ගන්න ක්‍රමවිධි තියෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව හැම රටේම හොයලා බලනවා. ලංකාව තමයි ඒකේ අඩුම තැන තියෙන්නේ, ලංකාවයි කියලා කියන්න ඕනේ. කථානායක තුමෙනි මේකේ අපි දිහා බැලුවොත් අපි දන්නවා නොවැම්බර් මාසයේදී, මම දන්නේ අගමැතිතුමායකට ගියාද කියලා, නීති සංගමයේ ප්‍රධාන ජාතික රැස්වීමට the national law conference එක තිබුණේ නුවරඑළියේ තිබුණේ. අගමැතිතුමායකට ගියා. ඒකේ ප්‍රධාන කතාව දුන්නේ ශේෂ්ඨාධිකරණයේ විනිසුරවරයෙක් දුන්නේ ජයවර්ධන මැතිතුමා තමයි ඒ කතාව දුන්නේ. එතුමා ඒ කතාව දෙනකොට කිව්වා ප්‍රධාන එක දෙයක් මට මතකයි හොඳටම පැහැදිලි කියනවා. කිව්වා වාණිජ්‍යමය ගැටලු විසඳීමට ඉක්මනට විසඳීමට ක්‍රමවිධි යොදවන්න ඕනේ කියලා. අපි කමර්ෂල් කෝස් මේ රටේ හැදුවා හොඳ චේතනාවකින් හැදුවා. ඉස්සර ඒවා හොඳට ක්‍රියාත්මක වුණා. නමුත් එතුමාගේ කතාවේ එතුමා කියනවා දැන් මාස ගණන් වලින් නෙමෙයි සමහර ඒවා අවුරුදු ගණන් ඇදීගෙන යනවා. මේකට වග කියන්න ඕනේ. හැමතිස්සෙම පාර්ලිමේන්තුවට අත දිගරින්න එපා. මේකට වග කියන්න ඕනේ. ඒ ක්ෂේත්‍රවල ඉන්න අය වග කියන්න ඕනේ මේකට. මොකද වා එතුමා කියනවා මම කියන දෙයක් නෙමෙයි මේ විනිසුරවරයා කියන්නේ කමර්ෂල් කෝච් වලට එක්ස්පර්ටිස් එක නැහැ කියලා. එක්ස්පර්ටිස් එක පිටින් හරි ගන්න කියලා කියනවා. මොකද ඒක ඉක්මන් කරන්න අවශ්‍යතාවයේ තියෙන නිසා මේවා ඉක්මන් කරන්න ඕනේ. ක්‍රියාවලිය ඉක්මන් කරන්නට ඕනේ. නැත්නම් අපිට ආයෝජන එන්නේ නැහැ මේ රටට. මේ රට අපිට දියුණු කරන්නට බෑ. වගකීම අපිට තියෙන්නේ. අපිටත් වගකීමක් තියෙනවා. ආණ්ඩුවේ ඉන්නකොට ක්‍රියාකාර කිරීමේ වගකීම තියෙනවා. විධායකයේ වගකීම තියෙනවා. අපි දන්නවා මේ ළඟදී අපි දන්නවා සිවිල් සමාජයයි සමගි ජන බලවේගයයි අධිකරණයට ගියා. අපේ විනිසුරවරු ජයසූරියමැතිතුමා ඇතුළුව අධිකරණයට ගියා. අපේ විනිසුරවරු ගිහිල්ලා මොනවද කිව්වේ? මේ රටේ ප්‍රශ්නයක් සමාවෙන නීතිඥවරු අධිකරණයට ගියා. අධිකරණයට ගිහිල්ලා නඩුවක් දැම්මා. නඩුවක් දීලා අහපු ප්‍රශ්නේ මොකක්ද? කවුද මේ ආර්ථික අර්බුදයට කවුද වග කියන්න ඕනේ කියන එකයි ඇහුවේ. මට ඇහෙනවා එක එක කතාවල් ඇවිල්ලා කියනවා එක එක තැන්වල මේක කොහොමද අධිකරණයෙන් මේ වගේ දෙයක් තීරණය කරන්නේ? ඒක පිටු 250කට වැඩි. ඒ අධිකරණ තීරණය පිටු 250කට වැඩි. ඒ තීරණේ පැහැදිලිව කියනවා ප්‍රතිපත්ති ගැන විවේචනයක් නැහැ කියලා කියනවා. ඒ තීරණේ කියන්නේ ක්‍රියාකාරකම ගැනයි කාර්යක්ෂමතාවය ගැන තමයි. ඒ තීරණය කියන්නේ ක්‍රියාකාරකමයි කාර්යක්ෂමතාවය ගැනයි. ඒක පැහැදිලි කරලම කියනවා අපේ හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ. මම නම් කියන්නේ අපි අලුත් රටක් හදමු එකතු වෙලා. එක හොඳ රටක් හදමු. මම නම්
මට විනාඩියෙන්
අවසන් කරනවා. පෞල් දේශපාලනයට මම නම් තැන දෙන්නේ. අපි ඔක්කොම එකතු කරලා මේ රට හදමු. ඊට පස්සේ කිව්වා ඒ අය මේකට වග කියන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ මහා බැංකුවේ අධිපතිවරු දෙන්නේ ඒ වගේම මුදල් ආමාත්‍යංශයේ ලේකම්ලා දෙන්නෙක් වග කියන්න ඕනේ කියලා සඳහන් කළා. ඉතින් මම මේක සඳහන් කරන්න හේතු ඇවිල්ලා කලමනාකාරයයි කාර්යක්ෂමතාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි ආණ්ඩුව බාර දෙනකොට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ෆයිල් 117,000 තිබුණා. අද ඒක 104,000 වැටිලා තියෙන්නේ ආදායම් බදු ලබන ෆයිල්. ඒ විතරක් නෙමෙයි එකතු නොකළ ඒ තියෙනවා බදු තියෙනවා. ඒ බදු ප්‍රමාණය දිහා බැලුවොත් මේක මම කියන්නේ annual performance report of the inland revenue department රුපියල් බිලියන 904ක් තියෙනවා කතානායකතුමනි එකතු නොකරපු බද්ද. නමුත් වැට් එක ගහන එකේ මොනවද වෙන්නේ? ඉහළට යනවා උද්දමනය. සාමාන්‍ය මිනිස්සුන්ට තමයි ඒ බර වැඩි වෙන්නේ. තියෙන මිනිස්සුන්ගේ ගන්න ඕනේ. IMF එකට ගියා කියලා අපි විරුද්ධ නැහැ, පොඩ්ඩක්වත් විරුද්ධ නැහැ. නමුත් අපි කියන්නේ ආදායම ඕනේ. කාගෙන්ද ආදායම ගන්න කියන ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ. මිනිස්සු හිර වෙලා ඉන්නේ. අද පාන් කෑල්ලක් කන මිනිහෙකුට මස් කෑල්ලක් මාළු කෑල්ලක් කරවල කෑල්ලක්වත් කන්න බැරි තැනකට තමයි තල්ලු වෙලා තියෙන්නේ. ඒ නිසා එකතු කරන්න පුළුවන් අයකින් එකතු කරන්න කියන එක තමයි අපේ විවේචනය ඇවිල්ලා. නමුත් මේ විවේචනය අහන්නවත් ඊ අපිට අවස්ථාවක් දුන්නේ නැහැ. මේක වාද විවාද කරන්න, VAT එක හරව ගන්න, ආදායමත් ලබා ගන්න අපිට අවස්ථාව අහිමි වුණා. ඒ නිසා කතානායකතුමනි මම ඉල්ලනවා අපි මේ රට හදන්න යනවා නම් නීති රීති ක්‍රමවිධි අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුයි. ආයෝජනයෙන් එහෙමයි. තාක්ෂණයට කතා කරන්න වෙලාවක් නැහැ. අද හොඳ අවස්ථාවක් තියෙනවා. නමුත් ආයෝජනය එන්නේ නැහැ. නීති රීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපේ තරුණ තරුණියන් රට අතහැරලා යනවා නම් ඒ ඒ ඒ ට්‍රෙන්ඩ් වලටවත් ඒ තාක්ෂණය කරගන්නවත් අපිට ඒ ශ්‍රම බලකාය නැහැ. ඒ නිසා කරුණා කරලා මේක මං රජෙන් ඉල්ලනවා සලකන්න කියලා නීතියට මුල් තැන දෙන්න කියලා ඉල්ලමින් මම ඔබතුමාට සුතිවන්ත වෙනවා ලබා දුන්න කාලයට.
කනක හිරත් මෙතුමා. ඔව් කිරියල්ල මෙතුමා.
කෑම වෙලාව විවාදයට ගන්න.
අපි ගන්න.
නෑ නෑ දෙවණියක ගරු අගමැතිතුමා මේ ඔබතුමාගේ මේ අර වරප්‍රසාද ප්‍රශ්නේ බයින්න එපා. වරප්‍රසාදක නෙමෙයි. ඔබතුමා දන්නවා දන්තුරේ නගරය දත් නෑ නෑ ඒක වෙද්දාට කතා. ඔබතුමා දන්නවනේ මේ දන්තුරේ නගරය ඓතිහාසික නගරයක්. යුරෝපීය ජාතියක් පළවෙනි වතාවට කන්දුන්නට රජවරු පරාජය කරලා පෘතුගීසීන් 4000 සබුල ඝාතනය කරපු නගරය. දැගේ නගරේ යටේනවා කරු. මොකද පිටිපස්සේ ඇලක් තියෙනවා. ඒ ඇල ගොඩ වෙලා ඒ නගරේ සම්පූර්ණයෙන්ම යට වෙනවා. ඒ සටන් කරපු භූමිය සම්පූර්ණයෙන්ම යට වෙනවා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා බැදියත් වෙලා මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මේ ඇල හාරලා මේ නගරේ යට වෙන එක නවත්තන්න කටයුතු කරන්න
කියලා. ඔව් ඊදාස රජපක්ෂට.
අර කතානායකතුමනි දරු එරාන් වික්‍රමරත්න මැතිතුමාගේ කතාවේදී සඳහන් කළා අපේ වාණිජ මහාධිකරණවල විනිසුරුවරුන්ගේ සුදුසුකම් පිළිබඳව. ඒ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරේ නැත්නම් ගරු කතානායකතුමනි රටට ඉතාමත්ම වැරදි සහගත මතයක් යනවා විනිසුරුවරුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව. මම ඔබතුමාට කියන්නට ඕන මේ වාණිජ මහාධිකරණය 1996 පිහිටෙව්වේ ඉතාමත් උත්තරීතර පරමාර්ථ ඇතුව මේ වාණිජ නඩු ඉතා ඉක්මනට අහලා විසඳන්න. හැබැයි ඒ අධිකරණවලට විශාල වශයෙන් නඩු ගොඩ ගැහුණා. ඒක නිසා එක අධිකරණය දෙක තුන කරලා අපි මේ අවුරුද්දේ 4 වෙනි එකත් ඇරලා ලබන ජනවාරියේ 5 වෙනි එකත් අරින්න කටයුතු කරලා තියෙනවා. ඒකම ගරු කතානායකතුමනි මේ විනිසුරුවරුන්ගේ සුදුසුකම් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මීට කලින් කතා කරා. මම පැහැදිලිව සඳහන් කරා වාණිජ මහාධිකරණයේ නඩු අහන විනිසුරුවරුන් 4 දෙනාටම ඉතාමත් ඉහළ සුදුසුකම් තියෙනවා. එයින් මට මතක විදිහට 3 දෙනෙකුටම තියෙනවා බුද්ධිමය දේපල නීතිය පිළිබඳව විදේශීය රටවල්වල පස්වත් උපාධි ලබාගෙන තියෙනවා. ඒකම ඒ අධිකරණයේ ප්‍රමාදය අවම කරන්න අපි මිලියන 40 සීමාව මිලියන 40 සීමාව මිලියන 100 දක්වා ඉහළ දාලා තියෙනවා. ඊට අමතරව අපි ජාත්‍යන්තර වශයෙන් පිළි අරගෙන තියෙනවා ඉන්ටර්නැෂනල් කොමර්ෂල් මීඩියේෂන්. ඒ ඉන්ටර්නැෂනල් කොමර්ෂල් මීඩියේෂන් පනත මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරලා මේ ජනවාරි මාසේ 10 හෝ 11 වන දින විවාදයට ගන්න සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව බේරුම් කරන පනතේ හුඟක් අඩුපාඩු තියෙනවා. ඒක නිසා බේරුම් කරන පනතක් අපි අලුතෙන්ම සම්පාදනය කරලා තියෙනවා. ඒකත් ඉදිරි මාසෙදී දෙකේදී පාර්ලිමේන්තුවට ගේනවා. ඒක නිසා ඒ විනිසුරුවරුන්ගේ සුදුසුකම් පිළිබඳව මම ඉල්ලා සිටිනවා අවමානයට ලක් කරන්න එපා. ඒ විනිසුරුවරයන්ට එවැනි නඩු විසඳන්න අවශ්‍ය ඉහළම සුදුසුකම් සපුරපු විනිසුරුවරුන් තෝරලා තමයි අධිකරණ සේවා කොමිෂන් සභාව ඒවට පත් කරලා තියෙන්නේ. බොහොම
ස්තුතියි.
සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න ඕනේ විනිසුරුවරුන් අවමානයට ලක් කළේ නැහැ. එතුමා මම නෙමෙයි. ඒ විනිසුරුවරයා ඇතර කතාව දෙනකොට කිව්වේ ඒක නෙමෙයි. මේක පිළිබඳව දැනුම තියෙන විනිසුරුවරු අඩුයි කියලා. එතුමා යෝජනා කරනවා ප්‍රයිවට් බායකෙන් ගත්තත් කමක් නැහැ, පිටින් ගත්තත් කමක් නැහැ, තව අය වැඩි කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ කමර්ෂල් දැනුම
තියෙන අය. ඩෙපියුටි ස්පීකර් will take the chair now.
අරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉරාන් වික්‍රමරත්න මැතිතුමත් එක්ක මේ විවාදයකට පැටලෙනව නෙවෙයි. අපිට සමහර විෂයන් පිළිබඳව දැනුම තියෙන ප්‍රමාණය මදි. අපිත් පිළිගන්නවා මේ බුද්ධිමය දේපල නීතිය කියන්නේ සුවිශේෂ විෂයක්. හැබැයි මේ පිළිබඳව විශේෂඥතාවය තිබෙන අය බොහෝ ඉන්නවා. ඉතින් ඒ වගේම අපි අධිකරණ අමාත්‍යාංශයේ විදිහට පෞද්ගල දස්වල මන්දගාමි ස්වරූපයක් තිබුණා තමයි. කෝවිඩ් නිසා පිටරටවලට යන්න බැරුව ආර්ථික ප්‍රශ්න නිසා. නමුත් මේ ශාස්ත්‍රයන් පිළිබඳව විශේෂඥ ඥානය ලබන්න පස්වත් උපාධි ශිෂ්‍යත්ව දීම් යනාදිය ඒ සියල්ල ක්‍රියාත්මක කරා. අපි දැනට වර්තමානයේත් ඉදිරියේදී ඒ වගේ වැඩපිළිවෙළ ගණනාවක් සූදානම් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අංශය පිළිබඳව අවධානය යොමු කරලා මේ ප්‍රශ්න විසඳන්න.
හොඳයි, බොහොම ස්තුතියි.